Honorable SM Marikal, you have 10 minutes.
මුලසනේ ගරු මන්ත්‍රීතුමනි අද මැයි මාසේ 9 වෙනිදා මේ පාර්ලිමේන්තුවේ කතා කරනකොට ගිය අවුරුද්දේ මැයි මාසේ 9 වෙනිදා වෙච්ච දේවල් පිළිබඳව ආවර්ජනයක් කරනවා. හැබැයි කනගාටුවට කාරණය තමයි අපි අනුමත නොකළාට මේ ගෙවල් ගිනි තියෙනේවා මිනිස්සු මරණේවා මිනිසුන්ට වෙඩි තියෙනේවා අනුමත නොකළාට අද මේ ආණ්ඩු පක්ෂය වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ හයියෙන් නැවත ඒගොල්ලෝ කතා කරන විදිය දිහා බැලුවහම අරගලය ඇතිවෙච්ච හේතුව අරගලයක් ආපු හේතුව අරගලයේ ප්‍රස්තුතේ මොකද්ද නැවත එවැනි අරගලයක් නොවෙන්නේ නම් කළ යුත්තේ මොකද්ද කියන එක පිළිබඳව කිසිදු අවබෝධයක් නැතුව අද නිකන් නැවත බොරු චණ්ඩි ටෝක් දෙනවා මේකෙන් වෙන්නේ මොකද්ද නැවත අරගලයකට ඒගොල්ලම පාර කපන්න හදනවා දැන් මේ රටේ අරගලයක් ආවේ මිනිසුන්ට gedare වැඩ නැතුව නෙමෙයි මේ රටේ ධනය මංකොල්ල කාලා බදු මුදල් හොරා කාලා මේ රටේ සම්පූර්ණ ජනතාව අන්දලා ජාතිවාදයේ වපුරලා නයිනටවල පෙන්නලා බොරු කියලා මේ රටේ දේපළ මංකොල්ල කාලා මේ රට බංකොලොත් භාවයට පත් කරපු හින්දා උද්දච්ච ඒකාධිපතියෙක්ව වීරයෙක් හැටියට ගෙනල්ලා ඔහු පඹයක් බව පෙන්වන්නේ මේ රටේ නිෂ්පාදනය සම්පූර්ණයෙන් අඩාල කරපු එක ප්‍රධාන හේතුවක් ඊළඟට මුදල් අච්චු ගන්න එපා කියද්දි මුදල් අච්චු ගාලා උද්දමනේ ඉහෙලා දාපු එක ප්‍රධාන එක හේතුවක්. ඒ වගේම ණය ප්‍රතිවිවගත කිරීම සඳහා මුලදීම ජාත්‍යන්තර මූල්‍ය ආරමුදලට යන්න කියපු වෙලාවේ ඒක තඹයකට මායින් නොකර තුට්ටුවකට මායින් නොකර මේ රටේ ආර්ථිකය බංකොලොත් කරලා දාලා ගජ මිතුරන්ට දොළපි දෙන්න දෙන බදු සහන ලබා දීම එක ප්‍රධාන හේතුවක්. ඊළඟට මොකද කරේ මේ අරගලය කියන එක ආවේ එක මාසෙන් පැයෙන් දෙකෙන් නෙමෙයි 1948 අපි නිදහස ලබා ගත්තාන් පස්සේ 1953 වෙන කාල වෙද්දි ලෝකෙ විවිධ රටවල් වලට ණය දුන්නු මේ ශ්‍රී ලංකා ද්වීපය නිදානයක් වගේ තියෙන මේ ශ්‍රී ලංකා ද්වීපයේ දේපළ බංකොල්ල කමින් ජනතාවගේ විශ්වාස මේ විශ්වාසය පළුදු කරමින් එන එන හැම ව්‍යාපෘතියකම මාටිය ගහපෙකින් දැන් ජනතාව දන්නවා නෙළුම් කුළුණ තිබ්බට මත්තල වරාය තිබ්බට එහෙම නැත්නම් මේ ගුවන්තොට හම්බන්තොට වරාය තිබ්බට මත්තල ගුවන්තොට වල තිබ්බට මේ අධිවේගී මාර්ග තිබ්බට මේවා එකක්වත් අපි හොඳ නැහැ කියලා කියන්නේ නැහැ හැබැයි මේවායින් ගහපු එක ජනතාව දන්නවා සූර්යවේව ක්‍රීඩාංගණය හදන්න වීදම් කර මුදල්ක වලදී අද මොකද වෙලා තියෙන්නේ අද මේ රටේ උපදින දරුවටත් ඩොලර් වලින් ණයක වෙන තත්වයකට පත් කරලා රට බංකොලොත් කිරීම නිසා ඒ නිසා 2009 දී යුද්ධය ජයග්‍රහණය කරන්න ජනතාව සහයෝගය දුන්නාම නැවත වතාවක් 2010 දී මහින්ද මහත්තයාට කෘතගුණ සලකන තමයි ඡන්දෙ දුන්නේ ඒ ඔහු මේ රටේ බාරකාරයා මිසක් අයිතිකාරයා කරන්න නෙමෙයි ඒ නිසා ඒක වරද්දගත්තා ඔවුන් මේ රටේ බාරකාරයා බවට ජනතාව පත් කරාම අයිතිකාරයා බවට පත් වෙමින් හිත විති හිටියට හැම ව්‍යාපෘතියකින්ම මාටිය ගහමින් මේ රට බංකොලොත් කිරීමේ නිසා තමයි මේ අරගලයට පාර කැපුණේ අද ඒව අමතක වෙලා තියෙනවා මෙන්න මේ විදියටම තමයි මුලාසනේ ගරු මන්ත්‍රීතුමනි ඔබතුමත් පෝට්ටුවෙන් ආපු මන්ත්‍රීවරයෙක් ඔබතුමා අද ඇත්ත තේරුම් අරගෙන යථාර්ථය තේරුම් අරගෙන ඒ ආණ්ඩුවෙන් වෙන් වෙලා ඉන්නවා මේ ආණ්ඩුව පත් වෙලා පළවෙනි අවුරුදු දෙකම ඇතුළත හැසිරුණු විදිය මතකයි ඔබතුමාට අපි එන්නත් ගේන්න කියනකොට මොකද්ද කිව්වේ ධම්මික පැණිය ගෙනල්ලා රැවට්ටුවා විපක්ෂ නායකතුමා මාස්ක් ගේන්න කියනකොට මොකද්ද කිව්වේ ඒ ඕන්නෑ වැඩන්නෑ කියලා කිව්වා ඊළඟට විද්‍යාත්මක හේතුන් පදනම් නොකරගෙන විවිධ දායකයේ මේ උවමනාවන් මත මුස්ලිම් මෘතදේහ බලෙන් ආදාහනය කිරීමේ තත්ත්වයකට මේගොල්ලෝ ආවා. එතකොට ඒක විවිධ සංවිධාන වලින් සායනික පරීක්ෂණ වලින් ඔප්පු කරලා කරා නම් හරි එහෙම නැත්තම් කරන්න එපා කියලා ඉල්ලද්දී තුට්ටුවකට මායින් නොකර ජාතිවාදී විදියට උද්දච්ච විදියට නැසී කණින් ඇසිරුණා. ඉතින් මේව තමයි හේතු. මේව තමයි හේතු. ජනතාවට අහුම්කන් දීලා ජනමතයට කන් දීලා ඒ වගේම මේ රටේ ආර්ථිකේ කාබාසනේ නොකරා නම් මේ රට දියුණු මාර්ගයකට ගෙනියනව නම් එහෙම නැත්නම් අර ගේනවා කියපු ලී කුවාන් යූ මහතිර් මොහමඩ් ගේ මේ මොලේ තියාගෙන ඒ වගේ ප්‍රතිපත්තියක් අදලා සිංගප්පූරුව මැලේසියාව දියුණු කරන ක්‍රමයට කරා නම් අරගලයක් එන්නේ නැහැ. එනිසා මුලසනේ මන්ත්‍රීතුමනි ණයබරින් මිරිකිලා බදු මුදල් වලින් මේ හොරා කාලා ණය ගෙවා ගන්න බැරි වීම තුළ බංකොලොත් භාවයට රට තල්ලු වීම නිසා තමයි අරගලයක් ආවේ. අද මේගොල්ලෝ හිතන් ඉන්නවා හමුදාව දාලා පොලිසිය දාලා මර්ධණයෙන් විවිධ අනපනත් ගෙනල්ලා මාධ්‍ය කටවහලා සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් අත්තරඟුඩ අරගෙන CID එකට ගෙන්නලා මේ කරන පාලනය කරහා මේවා යටපත් කරන්න පුළුවන් කියලා මම මූලාසනේ මන්ත්‍රීතුමනි අද කිව්ව කෙල්ලියල තියාගන්නම් මම නැවත වතාවක් මේ වගේ අරගලයක් එන්න කියලා කිසිම විදියකින් ප්‍රාර්ථනා කරන්නේ මේ රටේ ගිනි තැබීම් ත්‍රස්තවාදී ක්‍රියා ඇතිවිය යුතුයි කියලා ප්‍රාර්ථනා කරන්නේ මහජන මන්ත්‍රීවරුන්ව මරන්න ඕනේ කියලා ප්‍රාර්ථනා කරන්නේ හැබැයි ණයට උඩින් ණය අරගෙන දැනටත් තියෙනවා දේශීය සහ විදේශීය ණය ඩොලර් බිලියන 83ක් දැන් කරන්නේ මොකද්ද මේ ණය ගෙවන්න තව ණය ගන්නවා දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගිහිල්ලා බංකොලොත් භාවයේ නිදහස් වුණාම ඊළඟට මොකද කරන්නේ තව ඩොලර් බිලියන 5ක් ණය ගන්නවලු එනිසා ජනාධිපතිතුමා මේ ආණ්ඩුව හිතන් ඉන්නවා 2025 වෙද්දී මේ තියෙන ඩොලර් බිලියන 83 ණය ප්‍රමාණය 100,000ක් වණක් ගහම මොකද්ද වෙන්නේ කියලා. එනිසා පාඩමක් ඉගෙනගෙන නැහැ. ණය අරගෙන ඒ ගත්ත ණය ගෙවන්න තව ණය ගැනීමෙන් මේ රට කවදාවත් ගොඩනගන්න බෑ. එනිසා විශේෂයෙන්ම දැන් මේ අපනයන ආදායම් පිළිබඳව තියෙන පනත කතා කරන වෙලාවල් කියන්න ඕන. දැන් තෙල් මිල අඩු වුණා යම් ප්‍රමාණයකට, ගෑස් මිල අඩු වුණා ඇත්ත. හැබැයි 2019 තිබ්බ ගානට අවිල නැහැ. ජනතාවගේ ආදායම් වැඩි වෙලත් නැහැ. ඒ වගේම හොඳට මතක තියා ගන්න ඕන එකක්. හොඳට මතක තියා ගන්න ඕන. දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගියා කියන්නේ මොකද්ද? ණය ප්‍රතිවිරෝධගත කිරිල්ල කරලා තව මාස දෙක තුනකින් ණය ගෙවන්න ඕන. ඒ වගේම මූල්‍ය අරමුදලේ කොන්දේසි අනුව ආනයනික වෙළඳපොළ විවෘත කරන්න ඕන. එතකොට දැන් අපනයනෙන් ඇඟලුම් අපනයනෙන් ආදායම අඩුවීගෙන යද්දී අනිත් පැත්තෙන් ණය ගෙවීම ආරම්භ කරාම ඊළඟ පැත්තෙන් මේ ආනයන විවෘත කරාම නැවත වතාවක් මේ රටේ දේශීය ව්‍යාපාරිකයා තවදුරටත් හැකිලෙනවා. එනිසා බොරුවට නිකන් දැම්මේ ආතල් ගන්න ලෑස්ති වෙන්න එපා. ප්‍රශ්න අමතක කරන්න එපා. යථාර්ථය මොකද්ද කියලා තේරුම් අරගෙන දීර්ඝ කාලීන ප්‍රශ්න විසඳන්න. දැන් මෙතුමන්ලා අවුරුද්දකට සහයෝගය දෙන්න, හරම සහයෝගය දෙන්න, මෙහෙම සහයෝගය දෙන්න කියනවා. සහයෝගය දෙන්න බෑ මර්ධනය කරනවා නම්. සහයෝගය දෙන්න බෑ ත්‍රස්තවාදීන් විදිහට හංගඩු ගන්න හදනවා නම්. සහයෝගය දෙන්න බෑ හැම ප්‍රශ්නයක්ම යටපත් කරමින් ණය මත ජීවත් වෙනවා නම්. ඔව් ඔබතුමාලා අලුත් ආදායම් මාර්ග ඇති කරන්න ණය නොගෙන ජීවත් වීම සඳහා වූ ආර්ථික ප්‍රතිපත්තියක් ගේන්න ඔව් අපේ සහයෝගය ලබා දෙනවා. උදාහරණයක් විදිහට අපි කියන්නම්. අධ්‍යාපන වෙළඳපොළට අපි ඇතුළත් වෙලා නැහැ. අද අපේ රටේ විශේෂයෙන්ම ධනවත් දෙමව්පියන්ගේ දරුවෝ උසස් අධ්‍යාපන සඳහා පිටරට යෑමෙන් අවුරුද්දකට ඩොලර් බිලියන 3කට එහා ප්‍රමාණයක් අපේ රටින් එළියට යනවා. අන්න ඒක නවත්වන්න ජාත්‍යන්තර ප්‍රමිතියේ පෞද්ගලික විශ්වවිද්‍යාල මේ රට ඇතුළට රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල ගේන්න අපි සහයෝගය ලබා දෙනවා. එතකොට අර එළියට යන ඩොලර් බිලියන 3ක් නතර වෙනවා. ඒ වගේම අපේ ආදායමත් වැඩි වෙනවා. ඒ යම් ප්‍රතිශතයක් අපේ රටේ දුප්පත් දරුවන්ට ශිෂ්‍යත්ව මාර්ගයෙන් ලබා දෙන්න පුළුවන්. ඒ වගේම මෙඩිකල් ටුවරිසම් එකට ඇතුළත් වෙන්න පාර කපන්න අපි උදව් කරන්නම්. දැන් අල්ලපු මාලදිවයිනේ තවදුරටත් ස්පිරිතාල හදන්න බෑ. අද ඔවුන් විශාල වශයෙන් ලංකාවට එනවා. එතකොට ඔවුන්ගේ සෞඛ්‍ය පහසුකම් වැඩි දියුණු කිරීම සඳහා පෞද්ගලික රෝල් මෙඩිකල් ටුවරිසම් ආරම්භ කරන්න අපි සහයෝගය ලබා දෙන්නම්. ඒ වගේම නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා වැඩපිළිවෙළ හදලා ඒ හරහා අපරාධන ක්‍රම ගේන්න ඒකට සහයෝගය දෙන්න. එහෙම නැතුව මේ එක්ස්ප්‍රස් වේල් නැවෙන් හොරකම් කරනකොට අර ඊට කලින් තව නැවක් මේ ගිනිබත් තුනා ඒ වයින් හොරකම් කරනකොට ඒ වගේම ගල්ලංගුරු වලින් හොරකම් කරනකොට මේ මොහොතේ තෙල් වලින් සහ ගෑස් වලින් හොරකම් කරනකොට කණගාටු කියන්න මුලාසර මතුමනි මේ ගෑස් සමාගම අවුරුද්දකට රුපියල් බිලියන 3000කට වැඩි ප්‍රමාණයක් හොරකම් කරනවා. මේ පිළිබඳව ගිය අවුරුද්දේ ජූනි මාසේ දාපු ටෙන්ඩර් එක පිළිබඳව විභාග කරන කෝප් කමිටුවට ගෙන්නන්න කියලා ඉවරලා ලිඛිතවම ඉල්ලී කරලා තියෙනවා. තවම කැඳවල නැහැ. ඒ මොකද කරන්නේ? මට හිතෙනා වෙලාවක අනියමාර්ථයෙන් මේ හොරකමන සහයෝගය දෙනවා කියලා. එතකොට මේ අරගලයක් ඇවිල්ලා අර්බුදයක් ඇවිල්ලා ඒ අර්බුදයෙන් විශාල පාඩම් ඉගෙනගෙන ඒ පාඩම් ඉගෙනගත්තු පාඩම් වලින් නැවත මේ වගේ දේවල් නොඑන්න හදාගන්න තියෙන අවස්ථාව තියදී තෙල් වලින් හොරකම් කරනවා, ගෑස් වලින් හොරකම් කරනවා, ගල්ලංගුරු වලින් හොරකම් කරනවා, සමහර අය මණික් පතල් වලින් හොරකම් කරන්න බලාපොරොත්තු වෙනවා, ගිනිගත්තු නැව් වලින් හොරකම් කරනවා. ඉතින් කොහොමද සහයෝගය ලබා දෙන්නේ? අනිත් පැත්තෙන් මර්ධනකාරී අනපනත් ගෙනල්ලා තරුණයන්ව ත්‍රස්තවාදීන් කරන්න, මාධ්‍ය ආයතන පාලනය කරන්න, ඉතින් ඒවට සහයෝගය දෙන්න බෑ. ඒ නිසා අපි අපිත් එක්ක හිටපු රනිල් වික්‍රමසිංහ මහත්තයා ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදියෙක්. අද ඒ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදියා මිය ගිහිල්ලා ඒ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදියා ඒ විදියට එනවනම් අන්න අපට හිතන්න පුළුවන් ඒ ආර්ථික ප්‍රතිපත්තිය අන්තට ගෙනියන්න නැතුව මැදමාවතර ගෙනල්ලා ආදායම් වැඩි කරන ක්‍රම ගේනවනම් අපිට සහයෝගය ලබා දෙන්න පුළුවන්. ඒ නිසා අවසාන වශයෙන් මම එක ඉල්ලීමක් කරනවා. මේ අධිකරණ ඇමතුමා අද හෙළිදරව්වක් කළා. මේ මැයි 9 වෙනිදා ගිය අවුරුද්දේ පොහොට්ටුවේ කට්ටියට ගැහුවා 10 වෙනිදා මේ සජබකේවල් ගිනි තියන්න තිබ්බා කියලා ඉවරලා. මම විශ්වාස කරන එක එතුමා පෞද්ගලිකව කියන දෙයක් නෙමෙයි යම්කිසි බුද්ධි තොරතුරක් මත තමයි කියන්නේ කියලා. එතකොට දැන් මේ ආණ්ඩුවේ ඉන්න කට්ටිය ඔක්කොම එතුමා නෙමෙයි. චෝදනා කර ජනතා විමුක්ති පෙරමුණ දිහාවට. ඒගොල්ලෝ තමයි මේටි කර කියලා. එහෙනම් අර සජබේ ගෙවල් ගිනි තියන්න හදපු කට්ටියත් ජනතා විමුක්ති පෙරමුණේ වෙන්න ඕන ඒ කියන විදියට. එහෙනම් ඇයි ජනාධිපතිතුමා මේක එළියට දාන්නේ නැත්තේ? රතු අලිපටව සහ කොළ අලිපටවගේ ඩීල් එකක් තියෙන හින්දාද කියන එක අපි දැනගන්න කැමති වෙන නිසා අපි බලාපොරොත්තු වෙනවා ඒ පිළිබඳව විස්තරයක් මේ පාර්ලිමේන්තුවට ලබා දෙයි කියලා. ඒ නිසා අවසාන වශයෙන් මේ අරගලයෙන් පාඩම් ඉගෙන ගන්න. බොරුවට අර ප්‍රසන්න රණතුංග මහත්තයා කන්නාඩි ඉස්සරහට ගිහිල්ලා මූණ බලා ගන්න ඕන. අනිත් අයට කාලා ගන්න කියන්න කලින්. හරිද? ඒ නිසා මේ අරගල කරුවන්ට හෝ අරගලයේ යෙදුණු අයට බැනලා ඒගොල්ලන්ට තර්ජනය කරලා බොරු චණ්ඩි පාඩ දාලා අද අපේ ගෙදර එන්න කියලා කියලා වැඩක් නැහැ. මේ යථාර්ථය තේරුම් අරගෙන ණය නොවි ජීවත් වෙන පුළුවන් රටක් නිර්මාණය කරන්න අලුත් ආදායම් උපදවන්න පාඩම් ඉගෙනගෙන කියලා ඉල්ලා සිටින්න මගේ කතාව අවසන් කරනවා. බොහොම ස්තුතියි.
ස්තුතියි. ගරු ආචාර්ය විජේදාස රාජපක්ෂ මහත්මයා මේ වෙලාවේ නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමා මූලාශ්‍රයට පැමිණෙනවා.
Honorable Minister, please continue.
ආයිසුති ගරු සභාපතිතුමනි, ගරු මරික්කාර මන්ත්‍රීතුමා, ඉතාමත්ම උද්වේගතර කතාවකට පස්සේ මේ පිළිබඳව මේ මාතෘකාව පිළිබඳව මා කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එතුමා මෙන්ම අද මේ පාර්ලිමේන්තුවේ කතා කරපු බොහෝ දෙනෙක් අද තිබෙන මාතෘකාව කුමක් වුණත් එක්ස්ප්‍රෙස් පර්ල් නෞකාව පිළිබඳව එහි වන්දිය කර ගැනීම පිළිබඳව දිගින් දිගටම ප්‍රශ්න මතු කරා. ඒක නිසා මගේ වගකීමක් යුතුකමක් කොට මම සලකනවා ගරු සභාපතිතුමනි. ඒ පිළිබඳව සම්පූර්ණ නිවැරදි තත්ත්වය මේ ගරු සභාවටත් රටටත් හෙළිදරව් කරන්න. ඒ අනුව ගරු සභාපතිතුමනි, මා අප්‍රේල් මාස 25 වන දින පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කරමින් MT New Diamond නෞකාව අනතුරකට භාජනය වීම නිසා ශ්‍රී ලංකාවට අය කරගත යුතු වන්දි මුදල් පිළිබඳව ගෙන ඇති පියවර සහ එක්ස්ප්‍රෙස් පර්ල් නෞකාව ගිනිබත් වීම නිසා සිදු හානිය වන්දි අය කර ගැනීමට ගෙන ඇති පියවර ජනාධිපති සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරා. එකී නීතිමය තත්ත්වය සම්බන්ධයෙන් මෙන්ම මම කළ ප්‍රකාශ පිළිබඳවත් නොයෙකුත් පාර්ශ්ව විවිධාකාර මත ප්‍රකාශ කරමින් ජනතාවගේ මනස තුළ ව්‍යාකූල තත්ත්වයක් මතුකොට තිබෙනවා. එම වන්දි හිමිකම පිළිබඳව අපගෙන ඇති පියවර පිළිබඳ මෙම සභාවත් රටේ ජනතාවත් දැනුවත් කිරීම මගේ සහ ආණ්ඩුවේ යුතුකම වෙනවා. මෙම අවාසනාවන්ත සිද්ධි දෙකම නිසා අපගේ දේශීය සාගර තීරයට මෙන්ම මුහුදු ආර්ථික කලාපයට සිදු පාරිසරික හානි සහ ආර්ථික හානි යම් පමණකින් මූල්‍යම ලෙස තක්සේරු කර ඇතත් සත්‍ය ලෙසින් සිදු හානිය තවත් දශක 3-4ක කාලයකට බලපානු ඇති. එමගින් සිදු හානිය අය කර ගැනීම සඳහා මූලික වශයෙන් වගකීතු ආයතන අතරින් එකක් වනුයේ සමුද්‍රීය පරිසර සංරක්ෂණ ආරක්ෂණ අධිකාරිය Marine Environment Protection Authority නැත්නම් මීපා. මෙවැනි අවස්ථාවක මීපා ආයතනය නීතිපතිගේ උපදෙස් මත නීතිමය පියවර ගැනීම සහ නඩු පැවරීම සාමාන්‍ය ක්‍රියාපිළිවෙතයි. මෙම අනතුරු දෙක සම්බන්ධයෙන් කරුණු පටලවා ගැනීමක් පෙනෙන්නට ඇති නිසා ඒ සම්බන්ධයෙන් කරුණු වෙන වෙනම පැහැදිලි ලෙස ඉදිරිපත් කිරීමට මම බලාපොරොත්තු වෙනවා. MT New Diamond නෞකාව 1999 වසරේ ජපානයේ Mitsui Engineering and Shipping Building සමාගම විසින් නිෂ්පාදනය කර ඇති ග්‍රීසියේ Porto Emporia Shipping Inc. සමාගමට අයත් අතර පැනමාවේ ලියාපදිංචි කරන ලද නෞකාවකි. මේ ඉන්ධන ප්‍රවාහනය කරන ඔයිල් ටැංක වර්ගයේ නෞකාවකි. මේ කුවේට් රාජ්‍යයේ සිට බොරතෙල් නැත්නම් ක්‍රූඩ් ඔයිල් ටොන් 270,000ක් රැගෙන ඉන්දියාව වෙත ගමන් කරමින් සිටියේදී 2020 සැප්තැම්බර් 3 වන දින ගිනි ගැනීමකට ලක් වුණා. නෞකාව ප්‍රවාහනය සඳහා අවශ්‍ය තෙල් ඩීසල් මෙට්‍රික් ටොන් 1,700ක් ඒ ඇතුළේ තිබුණා. නැවේ ගිනි ගැනීම නිසා නැවේ ධාවන කටයුතු සඳහා තිබූ ඉන්ධන කාන්දු වීම හේතුවෙන් සාගරයට විශාල පාරිසරික හානියක් සිදු වුණා. මෙම නෞකාවේ හටගත් ගින්න දෙදස් විශ්්‍ය සැත්තැම්බර් තුන්වන දින සිට එකොළහ දක්වා කාලය තුළ නිවා දැමීමට ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව, වෙරළ සංරක්ෂණ ආරක්ෂක නිලධාරීන් සාර්ථක ලෙස කටයුතු කරා. ඒ සඳහා ඉන්දියානු නාවික හමුදාවේ සහය ලබා ගන්නා ලදී. එම නැව පදවන ලද කපිතාන්වරයාට එරෙහිව නීතිපතිවරයා මහාධිකරණය පවරන ලද අපරාධ නඩුවට එම කපිතාන්වරයා වැරදිකරු බව පිළිගන්නා ලද අතර ඔහුට ඇමෙරිකන් ඩොලර් 64,672 දඩමුදලක් නියම කළේය. ඔහු එම මුදල ගෙවා ඇත. ඊට අමතර ලෙස එම ගින්න නිසා අපගේ සාගර කලාපයට සිදු වූ සහ සිදු වෙමින් පවතින පාරිසරික හානිය සුද්ධ පවිත්‍ර සඳහා දරන ලද වියදම්, ධීවර ප්‍රජාවට සිදු හානිය අප රටට ගෙවීමට එම නැවේ හිමිකරු, රක්ෂණකරු සහ දේශීය නියෝජිතය බැඳී සිටිනවා. ඒ සඳහා නැවේ හිමිකරු සහ හෝ රක්ෂණකරු රුපියල් මිලියන 442 මුදලක් මේ වන විට ගෙවා තිබෙනවා. ඒ මුදල් ගෙවා තිබෙන්නේ රක්ෂණ සමාගම මගින් මිලියන 51.8ක්, ස්මිත් සැල්රේච් BV නැව් බේරා ගැනීමේ ජාත්‍යන්තර සමාගම මිලියන 390.3ක්, එකතුව මිලියන 242ක්. ස්මිත් සැල්වේච් BV සමාගම යනු එම නැව බේරා ගැනීමට ඉදිරිපත් වූ සමාගමයි. 2020 සැප්තැම්බර් මාසේ 11 වන දින එනම් ගින්න නිවා දැමූ දින සිට නොයෙකුත් පාර්ශ්ව මෙම නෞකාව ශ්‍රී ලංකාවේ මූදෙන් ඉවතට ගෙන යාමට ඉල්ලා ඇතත් ඊට අනුමැතිය ලබා දී නොමැත. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගෙන් එවන් ඉල්ලීමක් සිදු කර ඇත්තේ එවකට මීපා ආයතනයේ භාර අමාත්‍ය ගරු නාලක ගොඩහේවා මැතිතුමාය. එම නැවින් ඉවත් කරන්නේ නම් අත්‍යවශ්‍ය කොන්දේසි දෙකක් සපුරාලිය යුතු බවට එතුමා පැහැදිලි ලෙස නියෝග කර ඇත. එනම් ශ්‍රී ලංකා මුහුදු පරිසර පද්ධතියට සිදු වී ඇති හානිය සම්බන්ධයෙන් මුළු වන්දි මුදල ශ්‍රී ලංකාවේ තැන්පත් කළ යුතු බව, දෙවනුව නීතිපතිතුමාගේ ලිඛිත අවසරය ලබා ගත යුතු බව, නීතිපතිතුමාද පැහැදිලි ලෙසම කොන්දේසි දෙක ඇතුළත් නියෝගය මීපා ආයතනය වෙත ලබා දී තිබුණි. එසේ තිබියදී විදේශ කටයුතු අමාත්‍යාංශ සෙලේකම් ඇඩ්මිරල් ජයන්ත කොළඹගේ මහතා 2020 ඔක්තෝබර් 1 වන දින විද්‍යුත් තැපෑලෙන් යවන ලද ලිපියක් මගින් නාවික හමුදාපතිතුමාට සහ මීපා සභාපතිතුමියට දන්වා ඇත්තේ එම නෞකාව ඉවතට ගෙන යාමට අවසර දීමට ජනාධිපතිතුමා විසින් නියෝග කර ඇති බවය. ඒ අනුව එම නෞකාව මුදාහරින ලදී. එම නැවට අදාළව පහත සඳහන් නඩු තුන මෙවන විට අපි කොළඹ මහාධිකරණයේ පවරා ඇත. එම නෞකාවට අදාළ වන්දි හිමිකම සඳහා නඩු පැවරීමට අදාළ විශේෂඥ වාර්තා නීතිපතිවරයාට බාර දුන්නේ අවසන් මොහොතේය. සමුද්‍රීය පරිසරයට සිදු හානිය ඇමරිකන් ඩොලර් මිලියන 22.1, ධීවර ප්‍රජාවට සිදු හානිය ඇමරිකන් ඩොලර් මිලියන 273.014, නාරා ආයතනයට අයත් වූ මුදල ඇමරිකන් ඩොලර් මිලියන 75.64. ඉහත සඳහන් එක් නඩුවක සිතාසි බාර දී ඇතත් විත්ති පාර්ශවය, නැව් හිමිකරු සහ රක්ෂණ සමාගම නඩුවට මේ දක්වා ඉදිරිපත් වී නොමැත. එහෙත් එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ වන්දි හිමිකම සම්බන්ධව ඔවුන් වෙනුවෙන් පෙනී සිටින බව පවසන නීති ආයතනයේ නීතිඥවරුන් අප රජය කුමක් සිදු කරන්නේද යන්න සෙවීම සඳහා සෑම අස්සක් මුල්ලක් නෑරම රිංගමින් කටයුතු කරමින් සිටිනවා. එසේ කරනුයේ එම වන්දි හිමිකම් පෑම වැළැක්වීමේ චේතනාවෙන් බව පැහැදිලියි. එක්ස්ප්‍රස් පර්ල් නෞකාව පිළිබඳව දැන් මං කරුණු සඳහන් කරනවා. මෙම නැව සිංගප්පූරුවේ ලියාපදිංචි කරන ලද EOS Ro PT Private Limited සමාගමට අයත් චීනයේ නිෂ්පාදිත එක්ස්ප්‍රස් පීඩර් සමාගම මගින් මෙහෙයුම් සිදු කරන ලද නැවකි. 2020 සැප්තැම්බර් මස ගමන් ආරම්භ කළ නෞකාවේ බහලුම් කන්ටේනර්ස් 2700ක් එකවර ප්‍රවාහනය කළ හැකිය. මෙම නැව මැලේසියාවේ පෝට්ලෑන්ග් වරායේ සිට කටාර් හමාට් පොට් වරාය වෙත යාත්‍රා කරමින් තිබියදී අනතුරකට භාජනය වුණා. මෙම නැව 2021 මැයි 20 වන දින ශ්‍රී ලංකා ජලතීරයේදී ගිනිගත් අතර දින 7ක් 30 ගින්න පැතිරමින් තිබුණා. මෙහි තිබූ රසායනික ද්‍රව්‍ය කාන්දුවීම හේතුවෙන් මේ ශ්‍රී ලංකා මුහුදු කලාපය තුළ සිදු ඉතා බරපතල සහ දරුණුම ඛේදවාචකය වුණා. එම අවස්ථාවේ බහලුම් 1486ක් මෙහි පැවතුණා. ඒ අතර නයිට්‍රික් ඇසිඩ් ටොන් 25ක් තිබී ඇත. ඒවා පොහොර සහ පුපුරණ ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා යොදා ගැනීමට නියමිත අමුද්‍රව්‍ය විය. ඒ අතර ප්ලාස්ටික් පැලට් බිලියන ගණනක් මුහුදට මුදා හැරුණි. ප්ලාස්ටික් මගින් සමුද්‍රයේ දූෂණයට ලක්වන බරපතලම සිද්ධිය ලෙස ලෝකේ වාර්තා වන්නේ මෙයයි. මෙම නැවේ ප්ලාස්ටික් නර්ඩල්ස් බහලුම් 400ක් පමණ තිබී ඇත. මෙම අතරතුර හේතුවෙන් මුහුදට වැටුණු අපද්‍රව්‍ය ඉවත් කිරීම සහ දීවර ප්‍රජාවට සිදු වූ හානි සඳහා මේ වන විට ලැබී ඇති අලාභ මුදල් ප්‍රමාණය මෙසේය. සමුද්‍ර කලාපය පිරිසිදු කිරීම සඳහා ඇමරිකානු ඩොලර් 10,79,650 ඒ ඇමරිකන් ඩොලර් වලින්. දීවර ප්‍රජාව සඳහා ගෙවන ලද මුදල රුපියල් වලින් $2,517,273 මෙම නෞකා අනතුර හේතුවෙන් සිදු පරිසර හානිය ගවේෂණය කිරීම සඳහා සහ වන්දි මුදල් තක්සේරු කිරීම සඳහා විශේෂඥයින් 40 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කරන ලදී. ඔවුන් මාස ගානක් තිස්සේ සිදු කළ පරීක්ෂණ අනුව එම හානිය ඇමෙරිකානු ඩොලර් බිලියන 6.4ක් ලෙස තක්සේරු කර ඇත. මී පායතනය සහ නීතිපති දෙපාර්තමේන්තුව අතර සම්බන්ධීකරණය අධිකරණ අමාත්‍යංශය මගින් සිදු කළා. දැනට මෙම ආයතනය භාරගරු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මැතිතුමාත් මාත් කීප අවස්ථාවකදීම මෙයට මැදිහත් වී නඩු පැවරීමේ කටයුතු ප්‍රමාදයකින් තොරව සිදු කිරීම සඳහා අවශ්‍ය පියවර ගනු ලැබුවා. වන්දි අය කර ගැනීම සඳහා සකසන ලද ලැබූ තක්සේරු වාර්තාව අප වෙත බාර දෙනු ලැබුවේ මේ අවුරුද්දේ ජනවාරි 13 වන දිනය. එදින මේ නීතිපති දෙපාර්තමේන්තුවට බාර දෙන ලදී. එම වාර්තා පදනම් කරගෙන නීතිපතිතුමා නඩු කටයුතු සඳහා ලිපිලේඛන සැකසීම සහ විදේශ නීති සමාගම්වල සහාය ලබා ගැනීමෙන් සිටියේදී නොයෙකුත් පාර්ශ්වයන් විසින් නීතිපතිවරයා නඩු පැවරිය යුත්තේ කොළඹ මහාධිකරණයේ බවට විශාල ප්‍රචාරණයක් ගෙන ගියේය. ඒ අතර සමහර පාර්ශ්ව නැව් සමාගමේ හිමිකාර පාර්ශ්වය සහ රක්ෂණ සමාගම PNI ක්ලබ් වෙනුවෙන් කටයුතු කරමින්
Honorable Minister, you have one more minute.
I will take about another 5 to 6 minutes. We will reduce from the government side. ඒ අතර සමහර පාර්ශ්ව නැව් සමාගමේ හිමිකාර පාර්ශ්වය සහ රක්ෂණ සමාගම PNI ක්ලබ් වෙනුවෙන් කටයුතු කරමින් වන්දි හිමිකම් පෑම අවහිර කිරීම සඳහා උත්සාහයක් දැරූ බව පැහැදිලි විය. ඒ අතරතුරේම නෞකාවේ ගින්න නිවීම සහ පරිසර හානි අවම කර ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ ඉල්ලීම මත ඉන්දිය නාවික හමුදා විසින් දරන ලද වියදම ලෙස ඉන්දියානු රුපියල් මිලියන 495.3 මුදලක් අපගේ ණයද ඇත. එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් මිලියන 1941.5. එමෙන්ම නිව් ඩයමන්ඩ් නෞකාවේ ගින්න නිවීම සහ පරිසර හානිය අවම කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ඉල්ලීම මත ඉන්දිය නාවික හමුදා විසින් දරන ලද වියදම ලෙස ඉන්දියානු රුපියල් මිලියන 400ක මුදලක් අපගේ ණයද ඇත. ඒ අතරතුර අප්‍රේල් මාස 4 වන දින පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කමිටුවට සහභාගි වන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීගරු අජිත් මාන්නපෙරු මහතා මාගෙන් ඉල්ලා සිටින ලදී. ඒ සඳහා කැඳවා සිටියේ කුමන පාර්ශ්වයන්ද යන්න මා දැන නොසිටි අතර මා එම කමිටුවට ගිය අවස්ථාවේ දැනගත්තේ නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජිතයන්, වන්දි තක්සේරු කිරීමට පත් කළ කමිටුවේ සාමාජිකයන්, කතෝලික පියතුමන්ලා, අදාළ නැවේ හිමිකරු සහ රක්ෂණ සමාගම PNI ක්ලබ් නියෝජනය කරන නීතිඥවරු 6 දෙනෙකු, රාජ්‍ය නොවන සංවිධානවල නියෝජිතයන් සහ මීපා ආයතනයේ නියෝජිතයන්ද සහභාගි වී සිටින බවයි. එම සියලු දෙනා ඉදිරියේ සභාපතිවරයාත් තවත් අයත් නීතිපති දෙපාර්තමේන්තුවේ නඩු පාරනු ලබන ආකාරය සහ පදනම පිළිබඳ ප්‍රශ්න කිරීමට උත්සාහ කළ අවස්ථාවේ මා ඊට විරෝධයපා විත්ති පාර්ශ්ව වෙනුවෙන් පැමිණ සිටින නීතිඥවරුන් සභාවෙන් ඉවත් කරන ලෙස ඉල්ලා සිටියෙමි. සමහර පරිසර නීතිපතිවරයා නඩු පැවරීමට කටයුතු කරන ආකාරය ගැන ප්‍රශ්න නොකරන ලෙසද දන්වා සිටියෙමි. සමහර පරිසර විශේෂඥයන් අධිකරණ බලය තීරණය කරනු ලබන විශාරදයන් මෙන් මාධ්‍යයට අදහස් ප්‍රකාශ කළහ. අනතුරුව ගරු මාන්න පෙරුම මන්ත්‍රීතුමා මගේ දුරකථනයට වට්සප් පණිවිඩයක් යොමින් එහි සඳහන් ඇමරිකන් ඩොලර් මිලියන 250ක් නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට අල්ලස් ලෙස ලබා දී ඇති පවසා පරීක්ෂණයක් කරන ලෙස මාගෙන් ඉල්ලා සිටියා. 2023 අප්‍රේල් 6 වෙනි දිනයි එම ඉල්ලීම කරේ. මා එම තොරතුර පොලිස් ප්‍රතිවරයාට සහ රහස් පොලිස් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස් ප්‍රතිවරයා වෙත අප්‍රේල් 7 වෙනි දින බාර දෙනු ලැබුවා. එම තොරතුර මා පොලිසියට බාර දුන් බව මාධ්‍යයට ප්‍රකාශ කළත් එහි තිබූ චාමර ගුණසේකර යන නම මාධ්‍යයට ලබා නොදුන්නෙමි. ඒත් එම දැනත්තා චාමර ගුණසේකර බව පවසා පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු චන්දිම වීරක්කොඩි මහතා මාධ්‍යයට ප්‍රකාශයක් කළේය. මා විසින් එම නම මාධ්‍යයට හෙළිදරව් නොකළේ මාධ්‍යම් කුමන්ත්‍රණයක කොටස්කරුවෙක් නිසා යැයි නොයෙක් අය චෝදනා කරනු දකින්නට ලැබුණේ. ඒ නිසා අප්‍රේල් 25 වෙනි දින මා එම තොරතුරු සියල්ල මෙම ගරු සභාවට ඉදිරිපත් කළෙමි. චාමර ගුණසේකර යනු මංජුල නිස්සංක යන තැනැත්තා බවත් ඔහු නාලක ගොඩහේවා මහතාගේ සගයෙකු බවත් ලංකා ඊ නිවුස් වෙබ් අඩවියේ පළවීමත් සමග මංජුල නිස්සංක යන තැනැත්තා ඔහු චාමර ගුණසේකර නොවන බව පවසමින්ම නොයෙකුත් අවලාද සහ නන්දෙඩවීම් ආරම්භ කළේය. ඔහු එහි දැඩි වියරු ස්වභාවයක්ද දිස්විය. නීතිපතිවරයා නඩු පැවරීමේදී එම විෂය පිළිබඳව විශේෂඥතාවයක් දක්වා ඇති ස්පාක් හෙල්මෝ නැමැති ඔස්ට්‍රේලියානු නීතිඥ සමාගමේ සහාය ලබා ගන්නා ලදී. එම ආයතනයේ උපදෙස් අනුව අදාළ වන්නේ නඩුව සිංගප්පූරුවේ ඩෙන්ස්ටන්ස් රෝඩික් ඇන්ඩ් ඩේවිඩ්සන් LLP සමාගම වෙත බාර දෙන ලදී. මෙම නඩුව අප්‍රේල් 25 වන දින සිංගප්පූරු මහාධිකරණයේ ගොනු කරන ලදී. ඊට අමතර ලෙස තවත් ගැටලුවක් මතුවිය. එනම් 1976 සාගර හිමිකම් පෑම් සම්බන්ධව ජාත්‍යන්තර සම්මුතිය International Convention of Limitation of Liabilities for Maritime LLMC යටතේ බ්‍රිතාන්‍යයේ Admiralty Court of Queen's Bench අධිකරණයේ අංක AD 2021-03165 දරන නඩුව පවරා ඔවුන්ගේ සම්පූර්ණ වගකීම ස්ටර්ලින් පවුන්ඩ් 19.8 ප්‍රමාණය නොඉක්මිය යුතු බවට නියෝගයක් ලබා ගැනීමට කටයුතු කර ඇත. එම මුදල නැවේ තිබූ භාණ්ඩ සහ පරිසර හානියන දෙකම ඇතුළත්වය. නමුත් අප හිමිකම් පාන ඇමරිකානු ඩොලර් බිලියන 6.4 යනු එම මුදල මෙන් දළ වශයෙන් 250 ගුණයක්කටත් වඩා ඉක්මවන මුදලකි. එම නිසා එම නැවේ පූර්ණ නොසැලකිල්ල මත එම හානිය සිදු බව තහවුරු කරමින් එම නඩුව මගින් එකී වගකීම් සීමාව ඉවත් කර ගැනීමට අපිට නීතිමය වශයෙන් සිදුවේ. ඒ සඳහා නීතිපතිතුමා බ්‍රිතාන්‍යයේ DAC බීච් ක්‍රොෆ්ට් LLP නීතිඥ සමාගමේ උපදෙස් ඇතිව පෙනී සිටීම සඳහා රාජ නීතිඥ කිංස් කවුන්සල් ලෙස හඳුන්වන පීටර් මැක්ඩොනල් එගර්ස් මහතාගේ සේවය ලබා ගැනීමට තීරණය කර ඇත. මෙම කරුණු සොයා බැලීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරන ලෙස අප්‍රේල් 25 වන දින මා ගරු කතානායකතුමාගේ නිල්ලා සිටියද මේ දක්වා ඊට ප්‍රතිචාරයක් දක්වා නොමැත. මෙම කාර්ය සම්බන්ධයෙන් විවාදයක් පැවැත්වීමට නියමිත බැවින් අප දන්නා කරුණු සත්‍ය ලෙස අනාවරණය කිරීම අපගේ යුතුකම ලෙස සලකා අද දින මෙම කරුණු ඉදිරිපත් කරමි. මෙම විවාදයේදී කරනු ලබන ප්‍රකාශ දැනටමත් පවතින නීති කෘත්‍යයන් සම්බන්ධයෙන් අගතිදායක ලෙස සිදු නොකරන ලෙස මම ඉල්ලා සිටිමි. අපගේ විශේෂඥ කමිටුව අසාර්ථකක් බවටත් අප වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන්ට මෙම ක්ෂේත්‍රය සම්බන්ධයෙන් මනා පරිචයක් නැති බවටත් සමහර මහජන නියෝජිතයන් කරන ලද වගකීම් විරහිත ප්‍රකාශ අපගේ නඩු අසාර්ථක වීමටද බලපානු ලැබිය හැකි බව මම සඳහන් කරමි. එසේ වුවොත් එහි වගකීම හෝ දෝෂය ආණ්ඩුව මත හෝ නීතිපති දෙපාර්තමේන්තුව මත පැවරීමට ඉඩක් නොමැති බවද දන්වා සිටිමි. මෙම නඩු පැවරීමේ නඩු කටයුතු සිදු කරනුයේ සාගර නීතිය පිළිබඳ විදේශ රටවල විශ්වවිද්‍යාලවලින් පශ්චාත් උපාධි ලබාගෙන ඇති නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ය. ඩෙන්ස්ටන් රොඩික් ඇන්ඩ් ඩේවිඩ්සන් LLP නීතිඥ සමාගම යනු රක්ෂණ නීතිය සම්බන්ධ ඉතා ප්‍රවීණත්වයක් දරන සිංගප්පූරුවේ පිහිටි 1861 ආරම්භ කරන ලද ප්‍රවීණ නීතිඥ ආයතනයකි. එය නීතිඥවරුන් 200කගෙන් සමන්විත ආයතනයකි. ස්පාක් හෙල්මෝ නැමැති ඔස්ට්‍රේලියානු නීතිඥ සමාගම රක්ෂණ නීතිය සම්බන්ධ ඉතා ප්‍රවීණත්වයක් දරන ප්‍රසිද්ධ නීති ආයතනයක් වන අතර ඒ කාර්ය මණ්ඩලය පමණක් 800ක් වනු ඇත. පසුගිය සතියේ දින කීපයකම පාර්ලිමේන්තු මන්ත්‍රී බාන් අජිත් මාන්නපෙරු මහතා නීතිපති දෙපාර්තමේන්තුවේ එම නඩු කටයුතු සිදු කරන නිලධාරියෙකුට දුරකථනයෙන් කතාකොට සිංගප්පූරු අධිකරණයේ පවන ලද නඩුවේ පැමිණිල්ලේ පිටපතක් ඔහුට අවශ්‍ය බව දන්වා ඇත. නීතිපතිවරයා නඩු පැවැරීමට අවශ්‍ය තොරතුරු සහ දත්ත ලබාගන්නේ මීපා ආයතනයේනි. ඔහු නඩුව පවරනු ලබන්නේ ශ්‍රී ලංකා ජනරජයේ වෙනුවෙනි. එක අතකින් නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අල්ලස් ගෙන ඇතැයි චෝදනා කරමින් ඔවුන් පවරන ලද නඩුවේ ලිපි ලේඛන තමන්ට අවශ්‍ය බව කියාපෑම නිසා විශාල සහ බරපතල සැකයක් අපිට මතුවී තිබෙනවා. ගරු සභාපතිතුමනි, මෙම නඩුව සිංගප්පූරු අධිකරණයේ පැවරීම පිළිබඳව බරපතල විවේචන එල්ල කරා. අපිට මෙම නඩුව සිංගප්පූරු අධිකරණයට පවරන්න හේතු ගණනාවක් බලපෑවා. ඒව නීතිමය කරුණු. පළවෙනි කාරණය තමයි එම නැව හිමිකාර EOS Rope Private Limited කියන සමාගම ලියාපදිංචි වෙලා තියෙන සිංගප්පූරුවේ. දෙවැනි කාරණය, එම නැවේ චාටපාටියක විදිහට මෙහෙයුම් කටයුතු සිදු කළ කිල්නි Shipping Private Limited කියන ආයතනය ලියාපදිංචි කරලා තිබෙන්නේ සිංගප්පූරුවේ. තුන, ගරු සභාපතිතුමනි, එම හිමිකාර සමාගම දැනට බංකොලොත්. අපි ලංකාවේ අධිකරණයකින් නඩු තීන්දුවක් ලබා ගත්තත් එම සමාගමට එරෙහිව ඒක
ක්‍රියාත්මක කිරීමේ please wind up, you have given 8 more minutes more than the
we will reduce from our side, that don't worry, I will take the responsibility. එතකොට අපි මේ ගරු සභාපතිතුමනි මේ නඩුව ලංකාවේ දාලා අපිට නඩු තීන්දුවක් ලබා ගත්තත් බංකොලොත් වෙච්ච සමාගමකට එරෙහිව ඇස්කීසි ක්‍රියාත්මක කරලා මුදල් ලබා ගැනීමේ ක්‍රමවේදයක් අපිට නැහැ. අනිත් එක සිංගප්පූරුවට ගිහිල්ලා නඩු තීන්දුව ක්‍රියාත්මක කිරීම පිළිබඳව නීතිමය ගැටලු තිබෙනවා. නමුත් සිංගප්පූරුවේ තියෙනවා 1931 සම්මත කරපු පනතක්, Third Parties Rights Against Insurers Act. ඒ නීතිය අනුව තුන්වෙනි පාර්ශවයේ වගකීම යටතේ, ඒ සිංගප්පූරු නීතිය යටතේ අපි ලබා ගන්න නඩු තීන්දුව බංකොලොත් වෙච්ච සමාගමකට එරෙහිව ලබා ගත්තේ උවත් රක්ෂණ ආයතනයේ ඊට වග කියන නිසා ජාත්‍යන්තර නීති අනුව අපිට ඒක මුදල් අය කරගැනීමේ හැකියාවක් ලැබෙනවා. අනිත් කාරණේ තමයි ගරු සභාපතිතුමනි මතු කරපු කාරණයක්, මේ නීතිඥවරුන් තෝරා ගැනීමේදී විදේශීය නීතිඥවරුන් අපි මේ රටේ නිසි ක්‍රමවේදය අනුගමනය කරාද කියන කාරණය. ඒ පිළිබඳව සියලු දත්ත මා සතුව තිබෙනවා. ඊට අදාළ සියලුම කාරණා පිළිබඳව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරලා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබාගෙන තිබෙනවා. ඒකම මේ අවස්ථාවේ ගරු විජිත හේරත් මැතිතුමා මේ සභාවේ ඉන්න නිසා මා එතුමාගෙන් ඉල්ලීමක් කරනවා. ඔබතුමා පසුගිය දිනේදී මේ පාර්ලිමේන්තුවට ඔබතුමාගේ කතාවේදී ප්‍රකාශ කරා නිව් ඩයමන්ඩ් නෞකාව සම්බන්ධව යම් පාර්ශවයක් විසින් ඩොලර් මිලියන 5ක අල්ලස් මුදලක් ලබා ගැනීමක් සිදු වෙලා තිබෙනවා. යූනියන් බැංකුවේ ගිණුමකට තමයි ඒ මුදල ආවේ. මම ඔබතුමාගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා, මමත් CID එකට පැමිණිලි කරලා තියෙන්නේ, ඔබ එහෙම තොරතුරු මට නුදුන්නට ප්‍රශ්නයක් නැහැ. CID විමර්ශන ආරම්භ කරලා තියෙනවා, කරුණා කරලා ඔබතුමා ඒක ලබා දුන්නොත් මේ ප්‍රශ්නය පිළිබඳව රටට මහ ජනතාවට නියමිත තත්ත්වය දැනගන්න ලොකු උපකාරයක් වෙනවා. මම විශ්වාස කරනවා ඔබතුමා මගේ ඉල්ලීමට ඇහුම්කන් දීලා ඒ කටයුතු සිදු කරයි කියලා. අනිත් කාරණේ තමයි ගරු සභාපතිතුමනි, මේ සභාවේ සිටින සියලු පක්ෂ නායකින් විසින් ගත යුතු තීරණයක්. අපි දැන් මේ නඩුව අප්‍රේල් 25 වෙනි දින පැවරුවා. එතකොට මේ නඩුවේ පළවෙනි දිනේ විදිහට සිංගප්පූරුවේ මහ අධිකරණය නියම කරේ ජූනි මාසේ පළවෙනිදා. හැබැයි ඒ අතරතුර අපේ පාර්ලිමේන්තුවේ සහ අපේ මාධ්‍ය තුලින් මේ පිළිබඳව විශාල ප්‍රශ්න රාශියක් අපි මතු කරා. ඒ මතුවෙච්ච හේතුව නිසාම කියලා මම විශ්වාස කරනවා ඒකේ ජූනි පළවෙනිදා දිනේ ඇඩ්වාන්ස් කරලා ඉදිරියට අරගෙන තිබුණා සිංගප්පූරු මහ අධිකරණය. ඒ අනුව අද දිනේදී මේ නඩුව ප්‍රථම වරට කැඳවීමට නියමිතව තිබෙනවා. නමුත් අද දිනේ වෙනකොට අපිට සියලු කරුණු ඉදිරිපත් කරන්න හැකියාවක් නැති නිසා සමාජ නීතිපතිතුමාත් සිංගප්පූරු නීතිඥ සමාගමත් දින කිහිපයක කල් ලබා ගැනීමේ නනතුරුව ඒ පිළිබඳව කරුණු ඉදිරිපත් කරයි. එතකොට ගරු සභාපතිතුමනි, මේ වගේ බරපතල කාරණයක් 6.4 බිලියන් බිලියන 6.4ක ඇමරිකානු ඩොලර් මුදලක් වන්දි විදියට ඉල්ලලා අපි මේ පවත්වගෙන යන නඩු කටයුතු සම්බන්ධව මේ පාර්ලිමේන්තුවේදී විවිධ මත ප්‍රකාශ වෙන්න පුළුවන්. ඒ එසේ මත ප්‍රකාශ වීම ඉතාමත්ම නඩුවට අගතිදායක ලෙස බලපාන්න පුළුවන්. මේක මේ පුජ්‍යලයන් අතර පක්ෂයක් අතර ප්‍රශ්නයක් නෙමෙයි, මේක රටේ ප්‍රශ්නයක්. මේ මුදල පාඩුව අපි අය කරගන්නේ ශ්‍රී ලංකා ජනරජයට, සමස්ත ශ්‍රී ලංකා රටවැසියන් වෙනුවෙන්. ඉතින් මේ වගේ නඩු කටයුත්තක්, වැදගත් නඩු කටයුත්තක් විශේෂයෙන්ම විදේශීය රටක අධිකරණයක තියෙනකොට අපි මේ පාර්ලිමේන්තුවේ කරනු ලබන ප්‍රකාශන බොහෝ සෙයින් ඊට අගතිදායක වෙන්නට පුළුවන්. ඒක නිසා මම දැක්කා ඔබතුමාලා තීරණය කරලා තියෙනවා හෙට දිනේ මේ පිළිබඳ විවාදයක් පවත්වන්න. ඒක නීති විරෝධී තීරණයක්. මං ගරු කථානායකතුමාට මේ අවස්ථාවේදී මතක් කරනවා, අපේ ස්ථාවර නියෝග 36 ඊයන් යටතේ ප්‍රශ්න ඇසීමේ අයිතිවාසිකම මතු සඳහන් රීතිවලට යටත් විය යුතුය යනුවෙන් සඳහන් වෙනවා. ඊ අධිකරණයක විනිශ්චයට භාජනය වෙමින් පවතින යම් කාරණයක් හෝ අධිකරණ තීරණයක් ලබා දීමට නියමිත යම් කාරණයක් සම්බන්ධයෙන් ප්‍රශ්නයක සඳහනක් නොතිබිය යුත්තේය. අඩුගාන අපිට යෝජනා සම්මතයක් හෝ යෝජනා සාකච්ඡාවක් නෙමෙයි ගරු සභාපතිතුමනි. අපිට පවතින නීතිය, පවතින නඩුවක් සම්බන්ධව ප්‍රශ්නයක්වත් අපිට අහන්න අයිතිය නැහැ. මේ පාර්ලිමේන්තුවේ අපි සම්මත කරගත්ත ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා රාමුව ඇතුළත සම්මත කරගත්ත රීතිමාලාවේ තමයි එහෙම කියන්නේ. එතකොට අපි සම්මත කරගත්ත ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ අපි සම්මත කරගත්ත රීතිමාලාව උල්ලංඝනය කරන්ඩ මේ පාර්ලිමේන්තුවේ කථානායකතුමා සහ පක්ෂ නායකතුමල්ලා කටයුතු කරනවා නම් ඒක බරපතල කාරණයක්. ඒ නිසා මම මේ කාරණේ මතු කරන්නේ සාමාන්‍ය නඩුවක ප්‍රශ්නයක් නම් මම මේක මතු කරන්නේ නැහැ. මේ පිළිබඳව මතු කරනු ලබන, ඉදිරිපත් කරනු ලබන කරුණු ඉතාමත්ම අගතිදායක ලෙස මේ නඩුවට බලපාන්න පුළුවන්. අපිට ලැබෙන්න තිබෙන වන්දි මුදල අපිට අහිමි වෙන්න පුළුවන්. අන්න එහෙම වුණොත් මේ පාර්ලිමේන්තුවේ කථානායකතුමාලත් තුමත් පක්ෂනායකවරුත් ඒ වගකීම බාරගත යුතුයි කියලා මම මේ අවස්ථාවේ පැහැදිලිව ප්‍රකාශ කරමින් වැඩිපුර කාලය ලබා දීම සම්බන්ධයෙන් ඔබතුමාට මම ස්තුතිය ප්‍රකාශ කරනවා.
Thank you. Honorable Vijitha Herath, you have 8 minutes.
ගරු කාර්ක සභා සභාපතිතුමනි, විශේෂයෙන්ම ආනයන අපනයන පිළිබඳ ගැසට් නිවේදන කීපයක් සම්මත කරන අවස්ථාවේදී විශේෂයෙන්ම අපේ රටේ ආනයනදී ඇතිවලා තියෙන බරපතල වැරදි ගනුදෙනුවක් පිළිබඳව මේ සභාව දැනුවත් කරන්න කැමතියි. 2022 දෙසැම්බර් මාසේ 19 වෙනිදා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබා දෙනවා ලංකා පෙට්‍රෝලියම් සංස්ථාවට, ඛනිජ තෙල නීතිගත සංස්ථාවට, එක්සත් එමීර් රාජ්‍යයේ කොරල් එනර්ජි සමාගමෙන් සයිබීරියන් ලයිට් තෙල් ආනයනය කරන්න. ජනවාරි මාසේ ඉඳලා මේ අප්‍රේල් 31 දක්වා වෙච්ච කාලයේ පුරාවට මාස 4ක කාල සීමාව සඳහා මොරතෙල් ආනයනය කිරීම සඳහා තමයි මේ කැබිනට් අනුමැතිය ලබා දීලා තිබුණේ. පළවෙනි නැව මාර්තු මාසේ 25 වෙනිදා ලංකාවට ඒමට නියමිතව තිබුණා. 26 වෙනිදා වෙනකොට මේ තෙල් CPC සමාගමෙන් බාර අරගෙන ගොඩබෑමක් කරමු. නමුත් ගරු කාර්ක සභාපතිතුමනි, කොරල් එනර්ජි සමාගම එක තමයි ශ්‍රී ලංකා ආණ්ඩුවේ පෙට්‍රෝලියම් නීතිගත සංස්ථාව ගිවිසුම් ගැහුවේ, කැබිනට් අනුමැතිය ලබා දුන්නේ. ටෙන්ඩර් කැඳවීම අනුව ඒ ටෙන්ඩරේ සුදුසුකම් ලැබුවේ කොරල් එනර්ජි සමාගම. මේ කොරල් එනර්ජි සමාගම මේ සඳහා සුදුසුකම් ලබනකොට ඒත් එක්කම තවත් සමාගම් කීපයක් ඉල්ලුම් කරලා තිබුණා. නොවැම්බර් මාසේ 2022 නොවැම්බර් මාසේ ලියාපදිංචි වෙච්ච එක්සත් එමීර් රාජ්‍යයේම පොන්ටුස් කියන පොන්ටුස් ට්‍රේඩින් DMCC කියන සමාගමත් ඉල්ලුම් කරලා තිබුණා. නමුත් ඒ පොන්ටුස් කියන සමාගම ටෙන්ඩරේ සුදුසුකම් ලැබුවේ නැහැ. ඒ නිසාම අනුමැතිය ලැබුණ නැහැ, ප්‍රතික්ෂේප වුණා. නමුත් කාර්ක සභා සභාපතිතුමනි, දවසානේ ගත්තම මාර්තු 25 වෙනිදා පළවෙනි නැව ලංකාවට එනවා. මෙට්‍රික් ටොන් බැරල් 28 ලක්ෂයකින් යුක්ත නෞකාව මාර්තු මාස 25 වෙනිදා ලංකාවට එනවා. 26 වෙනිදා පෙට්‍රෝලියම් නීතිගත සංස්ථාව ඒ තෙල් ටික බානවා. සයිබීරියන් ලයිට් ඒ බොර තෙල් තමයි, අර ආන්දෝලනයට ලක් වෙච්ච සයිබීරියන් ලයිට් බොර තෙල් තමයි ඒ නෞකාවේ ඉන්නේ. හැබැයි මේ නෞකාව එන්නේ මේ කොරල් එනර්ජි සමාගමෙන් නෙමෙයි. උතුර කැබිනට් අනුමැතිය ලැබුණේ ටෙන්ඩරින් සුදුසුකම් ලැබුවේ කොරල් එනර්ජි සමාගම. හැබැයි 25 වෙනිදා ලංකාවට එන්නේ එක්සත් එමි රාජ්‍යයේ ජුවෙලරි ෂොප් එකක ලිපිනයක් තියෙන මේ පොන්ටුස් ට්‍රේඩින් DMCC කියන කම්පැනි. උතුර CPC එකට කොහෙත්ම අයිතියක් නැහැ. තමන් කැබිනට් අනුමැතිය ලබාගත් ටෙන්ඩර් අනුමැතිය ලැබිච්ච ආයතනයේ බාහිරව වෙනත් කම්පැනියකෙන තෙල් එකක් බාර ගන්න. මේ ලක්ෂ 28 ලක්ෂයක් වෙන බැරල් ප්‍රමාණයක් සයිබීරියන් ලයිට් වරතෙල් ප්‍රමාණයක් මේ වෙනත් සමාගමකින් ගන්නවා. ඒත් වෙනත් සමාගම අර ටෙන්ඩර් ඉල්ලුම් කිරීමේදී ඉල්ලුම් කරපු තවත් කම්පැනි එකක්. ඒත් ඒ කම්පැනි එකෙන් කොහොමද කිසිදු කැබිනට් අනුමැතියක් ටෙන්ඩර් අනුමැතියක් නැතිව මේ තෙල් ටික ගන්න. මෙතන බරපතල ගේම් එකක් ගිහිල්ලා තියෙනවා. මේ මාස 4 සඳහාම දිගින් දිගටම තෙල් ගෙනල්ලා තියෙන. එතකොට අර පොන්ටුස් කියන එක්සත් අරාබි එමිරාජ්යේ ජුවෙලරි ෂොප් එකක ඇඩ්‍රස් එක තියෙන කම්පැනි එකකින්. ඒක ඇඩ්‍රස් එක හරි පැහැදිලිව තියෙනවා. ජුවෙලරි ඇන් ජෙම්ප්ලෙක්ස් 3 ඩුබායි DMCC බිස්නස් සෙන්ටර් Level number 1, unit number 4089. මේක බලන් ගියාම එක්සත් එමි රාජ්‍යයේ ජුවෙලරි ෂොප් එකක ලිපිනයක්. ඒත් අපේ තානාපති කාර්යාලය තහවුරු කරගෙන තියෙනවා මෙහෙම සමාගමක් ව්‍යාපංච වෙලා තියෙනවා පහුගිය නොවැම්බර් මාසේ කියලා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ගරු කාර්ක සභා සභාපතිතුමනි, මේසා විශාල බොරතෙල් ප්‍රමාණයක් එකනවක් නෙමෙයි මේ මාස 4 සඳහාම බොරතෙල් සැපයීම මේ නීති විරෝධී ආකාරයට තමයි සිද්ධ වෙලා තියෙන්නේ. ඒතර සයිබීරියන් ලයිට් ඒ ගෙන්නපු බොරතෙල් පිළිබඳවත් පිරිපහදුවේ ඉංජිනේරුවන්ගෙන් ඒ නිලධාරීන්ගේ විශාල විවේචනයක් තිබුණා. ඒවා නියමිත ප්‍රවිතිය නෙමෙයි, අපේ පිරිපහදුවට පාවිච්චි කරන ඒවත් නෙමෙයි කියන එක. ඉතින් එහෙම තියෙද්දී මේ සමාගමෙන් කොහොමද තෙල් ගත්තේ? CPC එකට මොකද තියෙන අයිතිය? ඉතින් CPC එක බැඳිලා ඉන්නෝ කැබිනට් අනුමැතිය අනුව ටෙන්ඩර් ප්‍රොසීජර් එකට අනුව අනුමත වෙච්ච කොරල් එනර්ජි කම්පැනි ගන්න. හැබැයි කොරල් එනර්ජි කම්පැනි ගන්න නැතුව මේ සමාගමෙන් තෙල් බාර අරගෙන දැන් අපිට රටක් විදියට කිව්ව තෙල් වලට සල්ලි ගවන්න කියලා මේක සම්පූර්ණ නීති විරෝධී ගනුදෙනුවක්. මෙතන කිසිදු නීත්‍යානුකූල පදනමක් නැහැ. නීතිපතිවරයා අනුමැතිය දීලා
නැහැ.
පැහැදිලිව නීතිපතිවරයා කියලා තියෙනවා මේක.
හොනරබල් මෙම්බර්
ආරක්ෂක සභාපතිතුමනි, නොමග ඇවිමක් කරනවා විජිත හේරත් මන්ත්‍රීතුමා. මම වගකීමෙන් කියනවා, මේ වෙනකන් අපි කිසිම ටෙන්ඩර් එකෙන් ලබා දීපු සමාගමකින් පිට සමාගමකට අපි ඉන්ධන අරගෙනත් නැහැ, අපි ඉන්ධන ගත්තවට මුදල් දාලත් නැහැ. ඔය ඔබතුමා කියපු සමාගම් වල එහෙම කිසිම ගනුදෙනුවක් වෙලා නැහැ. දැනටත් අපි මුදල් දාලා තියෙන්නේ කොරල් සමාගමකට පමණයි. එනිසා ඔබතුමා නොමග යවන්න එපා.
Honorable Minister.
හරි හරි. ඔවුන් නිල්ලීමක් කරලා තිබුණා. ඔවුන්ට සමහරට පැනවෙන සම්බාධක නිසා.
Minister, it's honorable members time so be.
No, but I can respond. Allegation I can respond from the government time. I can respond. ගරු මුලාසනේ සභාපතිතුමනි, ඒ සමාගමට අයිතියක් තියෙනවා ඉල්ලන්න ඔවුන්ට ගනුදෙනු කිරීමේදී සම්බාධක පනවනවා වෙනත් රටවල් වලින්. ඔවුන්ට වෙනත් හේතුවක් නිසා යම් කිසි දෙයක් පනවනවා නම් ඔවුන්ට ඉල්ලීමක් කරන්න පුළුවන්. ඔවුන් ඉල්ලීමක් කරලා තිබුණා. ඒකට අපි නීතිපතිවරයාට යොමු කරලා තියෙනවා. නීතිපතිවරයා යම් නිර්දේශයක් දීලා තියෙනවා. ඒ අනුව අපි ඔවුන්ට දැනුවත් කරලා තියෙනවා අපිට කිසි විදියකින් පුළුවන් කමක් නැහැ වෙනත් සමාගමකට මුදල් යොමු කරන්න. අපි මුදල් යොමු කරලා තියෙන්නේ දැනටත් බලන්න පුළුවන් ලංකා බැංකුවේ NRR ගිණුමක කොරල් සමාගමට අයිති ගිණුමට පමණයි යොමු කරලා තියෙන්නේ. ඔබතුමාට මම අභියෝග කරනවා පෙන්වීමක් කරන්න කියලා මුදල් දාලා තියෙනවද කියලා වෙන සමාගමකට. ඒක අභියෝග කරනවා.
Thank you.
පාර්ලිමේන්තුව තමයි. ඉතාල වගකීමෙන් කියන්නේ මේ තියෙන කැබිනට් පත්‍රිකාව. මේ තියෙන නීතිපතිතුමාගේ උපදේශය. මේ තියෙන ප්‍රසම්පාදන කමිටුවේ ප්‍රතික්ෂේප කිරීම. මෙතන ඉල්ලලා තිනවා.
ගරු මුලාසරේ මන්ත්‍රීතුමනි, මම ඉල්ලීමක් කරනවා මෙතුමාගෙන්. දැන් මෙතුමා පාර්ලිමේන්තුව ඇතුළේනේ මේ වරප්‍රසාද මුවායලා කියන්නේ. පුළුවන් නම් හෙට දවසේ මෙතුමා ගිය සතියේ මේ වගේම කතාවක් කිව්වා එක්ස්ප්‍රෙස් වර්ල්ඩ් නෞකාව ගැන. තාම ගිහිල්ලා පැමිණිල්ලක් කරලත් නැහැ. මේක තමයි පාර්ලිමේන්තුව පාවිච්චි කරන්නේ ජනතා විමුක්ති පෙරමුණේ බොරුව.
ඒ
නිසා හෙට පුළුවන් නම්
මගේ කාලේ දෙන්න මම ඉතා වගකීමෙන් මෙන්න කැබිනට් පත්‍රිකාව මෙතුමා අස්සම් කරලා තියෙන්නේ මම කැබිනට් පත්‍රිකාව සභාගත කරනවා මේක හැන්සල්ගත කරන්න මෙතන තියෙනවා නීතිපතිවරයාගේ උපදේශය නීතිපතිවරයාගේ උපදේශය වල තියෙන්නේ මාර්තු මාසේ 26 වෙනිදා
කාංචන ජයසේකර
තෙල්නව ගොඩව ගරු මුලාසනේ සභාපතිතුමනි මම නැවත වතාවක් කියනවා කැබිනට් අනුමැතියක් ලබා දීලත් නැහැ කැබිනට් පත්‍රිකාව ඉවත් කරගත්ත කැබිනට් පත්‍රිකාවක් තියෙන්නේ ඒක ඔබතුමා දන්නේ නැත්නම් කැබිනට් අනුමැතියක් ලබා දීපු නැති එකක් ඔබතුමා කැබිනට් පත්‍රිකාවක් අරගෙන ඇවිල්ලා තියෙන්නේ මේක නීත්‍යානුකූල නියවිල්ලක් නෙවෙයි ඒ නිසා ඔබතුමා අරගෙන ඇවිල්ලා තියෙන ව්‍යාජ නියවිල්ලක් එතකට ඔබතුමා කැබිනට් අනුමැතිය දීපු ඒවා ටික බලන්න ඒ වගේම නීතිපතිවරයා පැහැදිලි උපදෙස් දීලා තියෙනවා ඒ අනුව පැහැදිලි උපදෙස් අනුව අපිට ඉදිරියේදී අවශ්‍ය නම් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරලා ඒ නීතිපතිවරයාගේ උපදෙස් අනුව කටයුතු කරන්න පුළුවන් මම අභියෝග කරනවා හෙට දවසේ පුළුවන් නම් ඔබතුමා පැමිණිල්ලක් දාන්න ඔප්පු කරලා පෙන්නන්න මේ බැංකු ගිණුමට නෙවෙයි වෙනත් ගිණුමකට ඔබතුමා කියපේට දාලා තියෙන කියලා. ඔබතුමාගේ බොරුව හැමදාම සමාජගත කරන්න උත්සාහ
කරනවා.
කරු කාර්ක සභා සභාපතිතුමනි මම ඉතා වගකීමෙන් මේක ඉදිරිපත් කරන්නේ 2023 4 3 අප්‍රේල් මාසේ 3 ඔබතුමා අස්සම් කරපු කැබිනට් පත්‍රිකාව මේ තියෙන්නේ නීති විරෝධී නම් මේ කැබිනට් පත්‍රිකාව නීති විරෝධී කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කළා තියෙන කාංචන විජේසේකර ඇමතිවරයා මම නෙමෙයි එහෙනම් නීති විරෝධී කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීම පිළිබඳ වගකීම් බාර ගන්න ඕන ඔබතුමා මේක අනුමත වෙලා නැතුව ඇති ඒක වෙන්න පුළුවන් නමුත් මේ ගණදෙනුව නිවැරදි කරන්න කියලා මේ ගණදෙනුව අනුමත කරන්න කියලා තමයි මේ කැබිනට් පත්‍රිකාව සම්පාදනය කළ තියෙන්නේ මෙතන ඉතා පැහැදිලිව
නීති විරෝධී yes another 2 minutes and then after the
මේක කරන්න එපා කියන එක ප්‍රසම්පාදන කමිටුව ඉතා පැහැදිලිව කියලා දිනවා මේක වැරදි එකක් මේක අනුමත කරන්න බෑ කියලා ප්‍රසම්පාදන කමිටුව අනුමත කළා තියෙන කොරල් එනර්ජි එක විතරයි කියන එක ඒ නිසා මේක හංගන්න දෙයක් නැහැ මේක මාධ්‍ය ඉස්සරහ තමයි මේ කියන්නේ මුළු රටටම කියන්නේ
මේ පාර්ලිමේන්තුවේ
මේ රටේ ජනතාවගේ සල්ලි පිළිබඳව කතා කරන තැන මූල්‍ය පිළිබඳව වගකීම තියෙන මෙතෙන්ට ඒ නිසා මේ මෙතන අපි ඉතා පැහැදිලිව කියනවා මම මේ අභියෝගය බාර අරගෙන තමයි කියන්නේ මේ අභියෝගය බාර අරගෙන මම කියන්නේ මේ රටේ ජනතාවගේ සල්ලිත් එක්ක සෙල්ලම් කරන්න දෙන්න බෑ මේ ටෙන්ඩර් එකට අනුමත වෙච්ච විදියට කැබිනට් එක අනුමත කරපු දේ පිටව කිසිදු ගණදුනුවක් සිද්ධ වෙන්න බෑ මේ පොන්ටුස් කියන ජුවෙලරිස් කම්පැනි එක තියෙන සමාගමකට සල්ලි ගෙවන්න දෙන්න බෑ ඒක වැරදි නිසා තමයි මම ඉතාල පැහැදිලිව මේක ඉදිරිපත් කරන්නේ මේ අභියෝගේ බාර අරගෙන තමයි මම මේක ඉදිරිපත් කරන්නේ මේ එක නැවක 28 ලක්ෂයක් ඒ වගේ නැව 4ක් 5ක් වෙන මාස 4ක් එතකොට ඒ 28 ලක්ෂයක් කියන එකට බැරල් 28 ලක්ෂයක් කියන එකක් එක නැවකින් නැව් කීපයක් ආවම මිලියන ට්‍රිලියන ගණනක් අපේ රටේ ජනතාවගේ සල්ලි යන්නේ මේකට කිසිදු මේ කොරල් එනර්ජි සමාගමට හැර වෙනත් සමාගමකට පොන්ටු සමාගමකට සල්ලි ගෙවන්න කිසිදු අයිතියක් නැහැ ඒක තමයි වංචාව ඒක තමයි ගනුදෙනුව එහෙම දේවල් කරන්න කියන්නේ ඒක නිසා මම ඉතා පැහැදිලිව මේක නැවත සභාගත කරනවා මෙතන තියෙනවා නීතිපති දෙපාර්තමේන්තුවේ වාර්තා ඉතා පැහැදිලිව නීතිපති කියලා තියෙනවා මේ ගනුදෙනුව වැරදි ටෙන්ඩර් අනුමැතිය ලැබිලා තියෙන්නේ කොරල් එනර්ජිස් කම්පැනි එකට විතරයි. ප්‍රසම්පාදන කමිටු ඔක්කොම අස්සම් කරලා තිනවා. ඒ අස්සම් කරපු අය පැමිණිච්ච නැති දෙන්නෙක් ඉන්නෝ. ඒ දෙන්න
ඊමේල් එකකින්
කන්සෙන්ට් එක දීලා තිනවා. ඒ නිසා මේ නීති විරෝධී කැබිනට් පත්‍රිකාව අනුමත දැම්මේ ඔබතුමා. නීති විරෝධී ගණ්ඩුණුවක් අනුමත කරගන්න. අනුමත නොවුනනම් ඒක හොඳයි. අනුමත නොවුනනම් ඒක හොඳයි. හැබැයි අනුමත කරගන්න අයිතියක් නැහැ මොකද මේ රටේ ජනතාවගේ සල්ලි ඉතා පැහැදිලිව මම කියනවා මේ ගණදෙනුව සිද්ධ වෙන්න දෙන්න බෑ මේක මේ රටේ ජනතාවගේ සල්ලි එක්ක කරන සෙල්ලමක් ඒකට ඉඩ තියන්න බෑ කිමින් මානතර වෙන්න
honorable කාංචන විජේසේකර
ගරු මූලාසනේ සභාපතිතුමනි පළවෙනි එක මෙතුමා ගණදෙනුවක් ගැන කතා කරනවා දැන් ගණදෙනුවක් වංචාවක් වෙලා නම් එතුමා කියන්න ඕන ටෙන්ඩර් එක ප්‍රදානය කරපු සමාගමට දීපු මුදලට වැඩිය මුදලක් දීලා කණිත් තෙල් නිර්ගත සංස්ථාව ඉන්ධන අරගෙන තියනවාද ඒක පළවෙනි දේ දීපු සමාගමෙන් පිට ඉන්ධන ලබාගෙන තියනවද වෙනත් සමාගමකින් බොරතෙල් ලබාගෙන තියනවද තුන්වෙනි කාරණාව ලබාගත් ඉන්ධන වලට ගෙවලා තියෙන වෙනත් සමාගමකට කියන එක මම පැහැදිලිව කියන වගකීමෙන් කියන ගරු සභාපතිතුමනි ප්‍රදානය කරපු සමාගමෙන්ම තමයි තෙල් ටික ඇවිල්ලා තියෙන්නේ ප්‍රදානය කරපු සමාගමටම තමයි ඒ මුදලටම තමයි ටෙන්ඩර් එක ප්‍රදානය කරපු ප්‍රමාණයට තමයි ගෙවීම කළා තියෙන්නේ ඒ ගෙවීම කළා තියෙන්නේ ඒ අදාළ සමාගමට පමණමයි මේ ප්‍රශ්නේ මතුවෙන අවස්ථාවේ පසුගිය මාසේ ඒ සමාගමෙන් ඉල්ලීමක් කරා විශේෂම කණිත් තෙල් නිතිගත සංස්ථාවෙන් ඔවුන්ගේ බැංකු පද්ධතිය තුළ කටයුතු කිරීමේදී ඔවුන්ට මේ ටෙන්ඩර් එක ක්‍රියාත්මක කරන්න පුළුවන් නමුත් ක්‍රියාත්මක කිරීමේදී ඔවුන්ට සමහර විට පැනමෙන සම්බාධක නිසා වෙනත් ගිණුමකට ඔවුන්ගේ මුදල් තැන්පත් කරන්න පුළුවන්ද අපිට ඒ ලබා ගන්න ඉන්ධන වලට කියලා. ඒ පිළිබඳව නීතිපතිවරයාගෙන් කරුණු විමසුවා. මෙතුමා සාවාද්‍ය ප්‍රකාශ දෙකක් කරා, එකක් ප්‍රසම්පාදන කමිටුව විරුද්ධ වුණා, නීතිපතිවරයා විරුද්ධ වුණා කියලා. මම මෙතුමාට කියනවා නීතිපතිවරයා විරුද්ධ වුණේ මොකද්ද කියන එක පැහැදිලිව කියන්න කියලා. නීතිපතිවරයා එකඟතාවය පළ කරලා තිබුණා මේක රජයේ ප්‍රසම්පාදන කමිටුවේ අනුමැතියකින් සහ කැබිනට් මණ්ඩලයේ අනුමැතියක් ලැබෙනවා නම් අපිට ලැබෙලා තියෙන ඉන්ධන ප්‍රමාණය වෙනසකුත් නැත්නම් ගෙවලා තියෙන මිලෙත් වෙනසක් නැත්නම් අපි ඇනවුම් කරපු මිලටම නම් අපි ලබා ගන්නෙ ඒ ප්‍රමිතියට නම් ලබා ගන්නෙ ඒ බොරතෙල් වර්ගයටම නම් ලබා ගන්නෙ කිසි ගැටලුවක් නැහැ කියන එක. එතන ප්‍රසම්පාදන කමිටුව අනුමැතියක් ලබා දුන්නා අපිට ලබාගෙන තියෙන්නේ මෙන්න මේ කාරණාවට ඒ අනුව ඔවුන්ගේ වෙනත් ගිණුමක් තියෙන ඔවුන්ගේම සමාගමක් වෙත ඒ ගිණුමට මුදල් හුවමාරු කරන්න අවශ්‍යය ලබා දෙන්න කියලා. නමුත් ඒ කෙසේ නමුත් අපි කැබිනට් මණ්ඩලයට ප්‍රතිකාවක් ගෙනියන්න අපි සකස් කරා. නමුත් ඒ පත්‍රිකාව අපි ඉදිරිපත් කරේ නැහැ කැබිනට් මණ්ඩලයට. මොකද ඒ සමාගම එකඟ වුණා ඔවුන්ගේ පරණි තිබුණු සමාගමේ නමටම ඒ මුදලටම ඒ ගනුදෙනු අවසන් කරා. ඒ අනුව මේ වන විට ලංකා ඛනිත් තෙල් ඉදිරිගත සංස්ථාවේ නෞකා දෙකේම බොරතෙල් ලබාගෙන තියෙනව පමණක් නෙවෙයි, ඒ ලබාගෙන තියෙන බොරතෙල් නෞකා දෙකේම සියලුම ඉන්ධන භාවිතා කරලා පිරිපහදුවේ කටයුතු අවසන් කරලා තියෙනවා. ඒ වගේම ගෙවීම් කරලා තියෙන්නේ වෙන කිසිදු සමාගමක් නෙවෙයි. මෙතුමා කියපු ওই සමාගම්වත් ඒක ප්‍රදානය කරපු සමාගම නොවන සමාගමටත් නෙවෙයි. අද දවසෙත් මුදල් තැන්පත් කරලා තියෙන්නේ ලංකා බැංකුවේ යටතේ ගිණුම් පවත්වාගෙන යන NRR account. ඒ කියන්නේ non residential rupee account. ඒකට තමයි පහුගිය කාලෙම අපි ගනුදෙනු කරේ. එතන අපි රුපියල් වලින් තැන්පත් කරනවා. ඊට පස්සේ සමාගම ඒක රුපියල් ටික පරිවර්තනය කරගන්නවා ඩොලර් බවට. එතන ගනුදෙනුවේ වංචාවක් වෙලා තියෙනවා නම් කර මූලාශ්‍රයේ සභාපතිතුමනි පළවෙනි කාරණාව වෙන්න ඕන අපි ටෙන්ඩර් එක දීපු ප්‍රමාණයට නොවන ප්‍රමාණයකට වැඩිපුර මුදලක් ගෙවන එක. ඒක තමයි වංචාව කියලා කියන්නේ. දෙවෙනි කාරණාව ඇනවුම් කරපු බොරතෙල් විශේෂයට නොවන වෙනත් විශේෂයක් ලබා ගැනීම. ඒකත් වංචාවක් නෙවෙයි. ඒ දෙකම වෙලා නැහැ. ඒ වගේම ලබාගත් සමාගමකට පමණමයි අපි ගෙවීම කරලා තියෙන්නේ. ඒ නිසා මේතුමා පාර්ලිමේන්තු වරප්‍රසාදර මුවා වෙලා මේ කරන ප්‍රකාශයන් හැමදෙස්සම කරලා තියෙනවා ගරු මූලාසනයේ සභාපතිතුමනි. මම අභියෝග කරන මෙතුමා දැන් අභියෝග කරන්නේ මගේ ගාව පත්‍රිකා තියෙනවා කියලානේ. ඔය පත්‍රිකා තුනත් එක පුළුවන් නම් හෙට දවසේ ගිහිල්ලා පාර්ලිමේන්තුවේ පොලිසියක් තියෙනවා. නැත්නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තියෙනවා. පුළුවන් නම් ගිහිල්ලා ඔබතුමා මම අභියෝග කරනවා මෙතුමා යන්නේ නැහැ. මෙතුමා යන්නේ නැහැ පොලිසියට. මෙතුමා පැමිණිල්ලක් කරන්න යන්නෙත් නැහැ. මේක තමයි ජනතා විමුක්ති පෙරමුණේ බොරුව. ජනතා විමුක්ති පෙරමුණ හැමදාම බොරු පැල කරලා මේ රටේ ජනතාව අතර මතයක් හදන්න හැදුවා. හැම ගනුදෙනුමක් කරනවා වංචාවක් කරනවා කියලා මේක තමයි කරන්න හැදුවේ. මෙතුමන්ලගේ තමයි ගිනුම් බලන්න ඕන වංචා ගනුදෙනු පිළිබඳව. හැම ව්‍යාපාරිකය ළඟටම ගිහිල්ලා කප්පන් එකතු කරන්න වෙන කවුරුවත්
නෙමෙයි.
ජනතා විමුක්ති පෙරමුණ තමයි මේ රටේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන්ගෙන් බියවද්දලා කප්පන් එකතු කරන්න කියලා කියනවා. මේ අද කරන්නේත් මේ කප්පන් එකතු කරන වැඩක්. මෙහෙම නම් කියන සමාගම්වල ඊළඟ එළිය එකෙක් ඉන්නවා වසන්ත සමරසිංහ කියලා.
ඊළඟ
එකතු කරනවා සල්ලි එකතු කර කර මේ වගේ සමාගම් වල නම් කියනවා. නම් කිව්වට පස්සේ අන්නේ ව්‍යාපාරික ළඟට ගිහිල්ලා තමන්ගේ අර මැයි දිනේ කරන්න කැට හොල්ලලා මැයි දින කරන්න බෑ නේද කරුණාකර සභාපතිතුමනි.
කැට හොල්ලලා කරන්න බෑ. What is the point of order? Let's not make this a debate, honorable member. Let's not make this a debate, honorable member.
මේ රටේ ජනතාවගේ මුදල් පිළිබඳව මූල්‍ය කළමනාකරණය කිරීම පිළිබඳ වකින ආයතනයේ විදියට මහජන නියෝජිතයෙක් විදියට මට තියෙන අයිතියක් යම් කිසි වැරදි ගනුදෙනුවක් සිද්ධ වෙන්න යනවා
නම් මේ පිළිබඳ මේ සභාව දිස්පත් කරන්න
ඉතා පැහැදිලිව මේ කැබිනට් පත්‍රිකාව අනුව
Let's not make this a debate. Thank you very much. Honorable Kanchana Vijayasekara
මූලාසනයේ සභාපතිතුමනි මම ශ්‍රේහානමත්වා වෙලාව ගන්නවා. ගරු සභාපතිතුමනි මම නැවත වතාවක් කියනවා. අපි මේ පාර්ලිමේන්තුවට පළවෙනි වතාවට පහුගිය මාස 12 ඉන්ධන ආනයනය කිරීම පිළිබඳව සියලුම තොරතුරු අපි මේ පාර්ලිමේන්තුවට දුන්නා. හංගන්න කිසි දෙයක් නැහැ. අපි ගෙවපු ගණන් මොනවද? අපි ඇනෝම් කරේ කොහෙන්ද? මොකද්ද ප්‍රමිතිය? මේ වගේ හංගන දේවල් නෙමෙයි. ටෙන්ඩර් ක්‍රියාවලිය ඇතුලේ දැන් මෙතුමාට කියන්න පුළුවන් ද මේක දුන්නේ අන්සොලිසිටඩ් ප්‍රපෝසල් එකක් කියලා. මේ දිල තියෙන ටෙන්ඩර් ක්‍රියාවලිය ඇතුලේ ඒ අදාළ සමාගම ටෙන්ඩර් එකට ඉදිරිපත් වෙලා තමයි නැවුටික ලබාගෙන තියෙන්නේ. දැන් ටෙන්ඩර් එකෙන් දීපු දෙයක් වැරදිද? එතන ටෙන්ඩර් එකේ දීපු ප්‍රමාණෙත් වෙනස් වෙලා නැත්නම්, මිල ගණනුත් වෙනස් වෙලා නැත්නම්, ප්‍රමිතියත් වෙනස් වෙලා නැත්නම්, වර්ගය වෙනස් වෙලා නැත්නම්, සමාගම් වෙනස් වෙලා නැත්නම් මොකක්ද කියන වැරද්ද? එනිසා මෙතුමා දැන් මේ මතයක් හදන්න හදනවා. හැබැයි අපි එකක් ඉල්ලීමක් කරන්න ඕන. යම්කිසි සමාගමක් අපෙන් ඉල්ලනවා නම් අපේ බැංකු ගනුදෙනු කිරීමේදී ඔවුන්ගේ මව් සමාගමේ ඉඳලා වෙන සමාගමක් එක්ක ගනුදෙනු කරන්න කියලා ඒක තමයි අපි නීතිපතිවරයාගේ විමසුවේ. මම එතුමාගෙන් දැනුත් කියන අභියෝග කරනවා නීතිපතිවරයාගේ ප්‍රකාශයේ කොහෙද මේක කරන්න බැහැයි කියලා තියෙන කියලා කියවන්න කියන්නේ. ඉංග්‍රීසියෙන් තියෙන නීතිපතිවරයාගේ තියෙන අපිට ලබා දෙන තියෙන ලිඛිත ලියවිල්ල කියවන්න බැරනවා ඔබතුමා කියවන්න මම කියවලා දෙන්නම්. ඒක කියවන්න බැරි නම් කියවලා තේරුම් ගන්න බැරි නම් මම ඒකත් කියලා දෙන්නම්. ප්‍රසම්පාදන කමිටුව කොහෙවත් කියලා නැහැ මේක ප්‍රතික්ෂේප කරන්න කියලා. මොකද අපේ රටට බොරතෙල් අවශ්‍යයි. ඒ අවශ්‍යතාවය පිරවන්න ඕන. ගරු මූලාසනයේ සභාපතිතුමනි අද මේ කරන්නේ පහුගිය අවුරුද්දේ මැයි මාසේ 9 වෙනිදාට ඉස්සෙල්ලා කරපු බොරු ටික මායි සමාජගත කරන්න. ඒ සමාජගත කරලා වෛරයක් ඇති කරන්න. මේ වෛරය ඇති කළා තමයි හදන්නේ මිනිස්සුන්ගේ මනස වෙනස් කරලා විකෘති කරලා ඉවරලා මේ ආණ්ඩුව කරන්නේ ඔක්කොම හොරු. මේ ගනුදෙනු කරන්නේ ඔක්කොම හොරු කියලා. මේක තමයි කරන්න හදන මතේ. ගරු මූලාසනයේ සභාපතිතුමනි අපි බලන්න ඕනේ වෙනවොනත් නෙමෙයි. මේ දේශපාලන ව්‍යාපාර වෙනුවෙන් මොන් මුදල් හොයාගන්නේ කොහෙන්ද? ව්‍යාපාරිකව ගාවට යන්නේ කොහොමද? මේ ව්‍යාපාරිකයෝ ඔක්කොම බය කරන්නේ බයවත් දන්නේ වෘත්තීය සමිති ව්‍යාපාර දාන වෘත්තීය සමිති හදලා ඒ අපේ රජයේ ආයතන විතරක් නෙමෙයි පෞද්ගලික අංශවලත් ආයතනවලත් වෘත්තීය සමිති හදලා ඉවරලා පාර්ලිමේන්තුව ඇතුළේ ඇවිල්ලා කියනවා මෙන්න මේ අහවල් සමාගම් මෙහෙම කරා අහවල් සමාගම් මෙහෙම කරා කියලා. හවසට යනවා ඒ සමාගම හම්බෙන්න මේ කට්ටිය අනිත් ගෝලියෝ ටික. ගිහිල්ලා එකතු කරගන්නවා චෙක් එක. චෙක් එක එකතු කරගන්නවා. කප්පම් කාරෝ ටිකක් ඉන්න කරු සභාපතිතුමනි. මේක ජනතා විමුක්ති පෙරමුණ නෙමෙයි කප්පම් සමාගමක් මේ
තියෙන්නේ. කප්පම් සමාගම.
ලෝකේ තියෙන මම හිතනවා අපේ විගණනය කරොත් එහෙම අපේ පහුගිය කාලේ කරපු දේවල් වලින් මේ කට්ටිය සල්ලි ආවේ කොහෙන්ද කියලා හොයාගන්න පුළුවන් මොන ව්‍යාපාරිකව සම්බන්ධුනේ කියලා. සමහර ව්‍යාපාරික අසරණයි කරු සභාපතිතුමනි. ව්‍යාපාරිකන ඕනකමක් නෙමෙයි දෙන්නේ. ව්‍යාපාරික බලන කරදර වෙන හින්දා සමහරවල් මුදල් දීලා බේර ගන්න පුළුවන්ද කියලා. ඒ හින්දා තමයි කරන්නේ.
සමාගම තෙල් නැව ගොඩබැවේ පොන්ටුස් සමාගම
honorable සමාගමත් එක්ක let's not make this a debate thank you very much.